ගරු චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා විශේෂයෙන්ම මේ පනත ගැන සාකච්ඡාව අපි උදේ ආරම්භ කරලා මේ වෙනකොට මේ පනත ගැන විපක්ෂයේ සාකච්ඡාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව සාධනීය කරුණු කාරණා මතින් පරිබාහිරට ගිහිලා දේශපාලන සාකච්ඡාවක් බවට පත් වුණා. මොකද මේකේ වටිනාකම හරය දැනන් හිටියානම් අපි අවුරුදු 20ක් පමණ ආපස්සට යන රටක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඩිජිටල්කරණය, ඩිජිටල් තාක්ෂණය, ඩිජිටල් පද්ධතිවලට රටවල් හුවමාරු වීම පහුගිය දශක දෙක ඇතුළත සෑම රටක්ම වේගෙන් ක්‍රියාත්මක කරපු දේවල්. විශේෂයෙන්ම මේ පනත නම අපි ගත්තොත් පුද්ගලික දත්ත ආරක්ෂණ කියන වචන තුනක් තියෙනවා. ඒතර මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම රටවල් අනුගත කරගත්තේ මේ ඩිජිටල්කරණයට ලෝකෙ ලක් වුණාම ඩිජිටල්කරණය හරහා අපගේ දත්ත එක්රාසි කරනවා. ඒ අපේ දත්තවල කොටස් දෙකක් තියෙනවා. එකක් පෞද්ගලික දත්ත, පෞද්ගලික නොවන දත්ත කියලා. පෞද්ගලික දත්තවලත් sensitive not sensitive කියලා ආයේ කඩන්න අපිට පුළුවන්. ඒ කියන්නේ පෞද්ගලික දත්ත කියලා ගත්තාම මගේ නම, ගම, ටෙලිෆෝන් නම්බර් එක, බ්ලඩ් ගෲප් එක, සෞඛ්‍යයට අදාළ දත්ත මාව වෙනම හඳුනගන්න පුළුවන් නම් අපි ඒවට කියනවා පෞද්ගලික දත්ත කියලා. ඒතර මේ පෞද්ගලික දත්ත අවභාවිතාවේ මේ අවදානමක් මේ ඩිජිටල්කරණය තුළ ලෝකෙ සිද්ධ වුණා. එතකොට මේ පෞද්ගලික දත්ත මම දෙන කාරණයට පරිබාහිරව කවුරු හරි භාවිතා කරනවා නම් ඒකට මට දත්ත දායකයෙකු විදිහට තියෙන අයිතිය තහවුරු කරගන්න තමයි ලෝකේ මේ නීති රාමු කාලයක් තිස්සේ ගොඩ නැගුණේ. මේක ඉවර වෙච්ච තැනක් නැහැ. නමුත් දියුණු වෙමින් මේ ප්‍රතිපත්ති නීති රාමු වෙනස් වෙමින් තියෙනවා. ඉතින් ලංකාව විදිහට අපි ඉතාමත් සතුටු වෙන්න ඕනේ. එක පැත්තකින් අපේ පෞද්ගලික දත්තවල තියෙන ආරක්ෂාව තහවුරු කරන්නත් මේ ඩිජිටල් ආර්ථිකයකට යන ගමනේ මූලිකාංගයක් බවට මෙය දැන් ලෝකේ අනුමත වෙලා තියෙනවා. මොකද මේ දත්ත ආරක්ෂණ පනතක් නැතුව, සයිබර් සිකියුරිටි පනතක් නැතුව ඩිජිටල් ආර්ථිකයක් ගැන අපි කතා කිරීම ඇත්තටම අපිට කතා කළ නොහැකි. විශේෂයෙන්ම මේ ඩිජිටල් ආර්ථිකයට යන ගමනේදී අපේ රටත් අනෙකුත් රටවල් එක්ක සමපාත වීම තමයි මේ පනත හරහා සිද්ධ වෙන්නේ. මොකද අපි ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන්ස් කරනකොට, අපේ දත්ත ගබඩා කරනකොට ක්ලවුඩ් ටෙක්නොලොජීස් වල මේ අන්තර් රටවල් අතර තියෙන දත්ත හුවමාරුව, දත්ත ගබඩා කිරීම, දත්ත ප්‍රොසෙස් කිරීම කියන කාරණාවල පොදු සම්මතයන් වලට ආවොත් තමයි අපේ රටත් මේ සමස්ත පද්ධතිය ඇතුළට ඇතුල් වෙන්නේ. ඉතින් පරක්කු වෙලා හරි ගෙනාපු මේ පනතේ ප්‍රායෝගික ගැටලු කීපයක් සමාජය විසින් ගෙනහැර දැක්වුවා. එකක් තමයි මේකේ තිබ්බ නිර්වචන පිළිබඳ ගැටලුව, නිර්වචනවල අපහැදිලිකම් පිළිබඳ ගැටලුව. මේ පනත ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා අනුගත වීමට ඇති හැකියාව පිළිබඳ ගැටලුව, ඒ සඳහා අවශ්‍ය කරන අධිකාරියේ බලතල පිළිබඳ තියෙන ගැටලු, ඒවා ක්‍රියාත්මක කිරීමට යාමේදී දේශීය විදේශීය ඒවා ක්‍රියාත්මක කරන ප්‍රායෝගික ගැටලු බහුතරයක් සමග ඉතාමත් කඩිමුඩි ජනතාවත් එක්ක, ශේෂ්ත්‍රයත් එක්ක සාකච්ඡා නොකර ගෙනාපු පනතක් නිවැරදි කිරීමක් තමයි අද දවසේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි හිතනවා මේක ඉදිරිගාමි පියවරක්. මේ ඉදිරිගාමි පියවර මේ පනත තවදුරටත් අපිට ඉස්සරහටත් සංශෝධනෙයි. නමුත් මේ පනතේ කොටස් දෙකක් තියෙන එකක් තමයි මේ දත්ත දායකයා, දත්ත පාලකයා, කන්ට්‍රෝලර්, එහෙම නැත්නම් පාලන අධිකාරිය කියන කාරණා තුන මත තමයි මේ සමස්ත පනතම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ පනතේ මූලිකාංග පනතේ සඳහන් කරලා තිබ්බට මේකට අවශ්‍ය කරන රෙගුලාසි කාලෙන් කාලෙට ඒ පාලන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන්න දැන් මේ පනතට අනුව හැකියාව තියෙනවා. එතකොට ඒ එක් එක් රෙගුලාසි අපි ගිහිල්ලා බැලුවොත් ඒ එක් එක් රෙගුලාසි පිළිබඳ අපිට සාකච්ඡාවක්, කතිකාවතක්, ව්‍යාපාර ක්ෂේත්‍රයට ප්‍රායෝගික බව පිළිබඳ ගැටලුවක් තියෙනවනම් අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පනතේ තියෙන වැදගත්කම වගේම මේකේ තියෙන අපහසුතාවය, මේක ක්‍රියාත්මක කිරීමට මහ පොළවේ තියෙන අපහසුතාවය නිසාම මේ පනතේ සංශෝධනයත් එක්ක මේ පනත කාලානුරූපීව එහෙම නැත්නම් ස්ටේජ් බයි ස්ටේජ් ඉම්ප්ලිමන්ට් කරන්න ඇවිත් තියෙනවා. එතකොට තව විශේෂ දෙයක් වෙන්නේ මේක පෞද්ගලික ආයතන, රාජ්‍ය ආයතන සහ විදේශ ආයතන අපේ දත්ත ලබාගෙන, පෞද්ගලික දත්ත ලබාගෙන ඒවා පරිහරණය කිරීමේදී දත්ත දායකයාට තියෙන අයිතිය තහවුරු කිරීම සඳහා තමයි මේ සමස්ත ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් පුද්ගලිකව ගත්තොත් එහෙම අපි ඕනම ඩිජිටල් මාධ්‍යයකට ගියොත්, ඩිජිටල් ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරොත්, සමාජ මාධ්‍ය ජාලයක් පාවිච්චි කරොත් අපි විවිධ අවස්ථාවල අපේ පෞද්ගලික දත්ත ලබා දෙනවා. ඒ වාගේ බ්‍රීච් එකක් සිද්ධ වුණොත්, ඒ වාගේ අවභාවිතාවක් සිද්ධ වුණොත් අපිට යන්න තැනක් නැහැ. දැන් අපිට ඉස්සරහට එන ප්‍රොසෙස් එක තමයි ඔබ ලබා දීපු දත්තයක් ඒ දත්තය දීපු කාරණයට පරිබාහිරව අවභාවිතාවක් වෙනවා කියලා ඔබට හැඟෙනවනම්, ඔබ ඒ දත්ත දීපු තැනේ ආරක්ෂාව පිළිබඳ ඔබට ගැටලුවක් තියෙනවනම් ඔබට මේ අධිකාරිය වෙත යන්න පුළුවන්. ඊට පස්සේ අධිකාරිය විසින් ඒ අදාළ දත්ත කන්ට්‍රෝල් එහෙම නැත්නම් ප්‍රොසෙස් වාගේ දත්ත තියන් ඉන්න එක්කෙනාගේ පද්ධතිය, ක්‍රියාවලිය, ක්‍රියාපටිපාටිය, දත්ත ගබඩා කරන ස්ථානය මේ සියල්ල පිළිබඳ විශ්ලේෂණයක් කරලා නිර්ණායක නිකුත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි එහෙම නිර්ණායක නිකුත් කරලත් තවදුරටත් එතනින් වින්දිතයා හානියට පත් වෙනවා නම් ඒ සඳහා වන්දි ලබා ගැනීමේ හැකියාවකුත් මේ පනත ඇතුලේ තියෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම මේ මූලිකව පෞද්ගලික දත්තවල ආරක්ෂාව වෙනදාට නොතිබ්බ ආරක්ෂිතභාවයක් අපිට මේ පනත ඇතුලේ එනවා. ඒ වගේම තමයි මේ දක්වා අපි පුද්ගලයෝ වශයෙන්, ආයතන වශයෙන් අපේ පෞද්ගලික දත්ත විදේශ සමාගම්වල, ඇප්ලිකේෂන්ස් වල, සොෆ්ට්වෙයාර්ස් වල ගබඩා කරලා තියෙනවා. විශේෂයෙන්ම Facebook, Google, Amazon වගේ දත්ත පද්ධති වලට අපි අපේ දත්ත දුන්නම ඒ ආයතන වලින් යම්කිසි අපේ දත්ත අවභාවිතාවක් වුණොත් අපිට කිසි හඬක් නගන්නවත් හැකියාවක් නැහැ. නමුත් මේ අධිකාරිය හරහා අඩුම වශයෙන් අපිට ඒ පිළිබඳ විශ්ලේෂණයක්, ගවේෂණයක් එහෙම දෙයක් වුණාද කියලා සොයා බලන්න කියලා ඉල්ලීමක් කර ඉතින් පුරවැසියෝ විදියට ගත්තම අපිට මෙතන සෑහෙන ආරක්ෂණයක් මේ ක්‍රියාවලිය තියෙනවා. ඊළඟට මේ පනතේ වඩා වැදගත් කාරණයක් තමයි කම්පැටිබිලිටි කියන. එහෙම නැත්නම් ඉන්ටොපරබිලිටි කියන. ඒ කියන්නේ අපිට පුළුවන් මේ පනත භාවිතා කරලා ලංකාව ඩිජිටල් ආර්ථිකයට යන්න සූදානම් රටක් විදියට ලෝකයට ඉදිරිපත් වෙයි. ඒ කියන්නේ වෙනත් රටක් මේ රටත් එක්ක ගනුදෙනු කරන අවස්ථාවකදී, වෙනත් රටක ඇප්ලිකේෂන් එකක් මේ රටේ භාවිතා වෙන අවස්ථාවකදී, අපේ රටේ ඇප්ලිකේෂන් එකක් වෙන රටක භාවිතා වෙන අවස්ථාවකදී අපිට මේ පනත අනුව හැකියාව තියෙනවා ඒ සමස්ත වෙළඳපොලේ, වෙළඳ දාමයට, ඩිජිටල් වෙළඳපොලට ඇතුල් වෙන්න. ඊළඟට මේ පනත ඉතාමත් පැහැදිලිව සකස් කරලා තියෙනවා දත්ත කියන්නේ මොනවද. ඒක ඩිජිටල් වෙන්නත් පුළුවන්, ඩිජිටල් නොවෙන්නත් පුළුවන්. එතකොට ඒ දත්තවල තියෙන අතිශය පෞද්ගලික දත්ත මොනවද කියලා නිර්වචනය කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය ඇතුළේ ජනතාව දැනුවත් වීම වැදගත් වෙනවා. වගේම දත්ත භාවිතා කරන පුද්ගලයන්ගේ දත්ත භාවිතා කරන ආයතනත් මේ පිළිබඳ හොඳ අවබෝධයකට එන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ අපිට ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක් තමයි පුද්ගලික දත්ත එකතු කරන ආයතන රටේ හැමතැනම තියෙනවා. ඒක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, බැංකුවක් වගේ ආයතනයක් වෙන්න පුළුවන්, මහා පරිමාණ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. කවුරු වුණත් පෞද්ගලික දත්ත එකතු කරනවා නම් මේ නීතියට ඔබ අනුගත විය යුතු වෙනවා. ඉතින් ඒ නිසා ඒ නීති පද්ධතිය මොකක්ද, ඒකට කොහොමද කන්ට්‍රෝලර් කෙනෙක්, එහෙම නැත්නම් දත්ත පරිපාලකෙක් අපි දත්තේ පිළිබඳ වග කියන කෙනෙක් අපේ ආයතනයේ පත් කරගන්නේ. එහෙම පත් කරගන්න තරම් ශක්තියක් අපිට නැත්නම් ඒක වෙනත් ආයතනයකින් ඒ සේවාව ලබා ගන්නේ කොහොමද? අපි පෞද්ගලික දත්ත එක්රැස් කරනවා නම් අපි ඒ පෞද්ගලික දත්ත දායකයත් එක්ක එකඟ වෙන්න ඕන එකඟතාවය මොකක්ද? මේ වගේ අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් මේ පනතත් එක්ක එනවා. ඒ සඳහා කාලයක් මේ පනතේ ලබා දීලා තියෙනවා. ඒතර මේ ක්‍රියාවලිය අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඉදිරියට එන ඩිජිටල් කරන ක්‍රියාවලිය සමස්ත රටම ඩිජිටල් කරනට ලක් වෙනවා. මෙතන අපේ ඉස්සරහා ඉන්න පාලකයන්ට දැන් නැති වුණත් පුටුවල කරගන්න බැරි වෙච්ච ඩිජිටල් කරණය වේගවත් කිරීමේ පදනමක් විදියට මේ අද කරන මේ සංශෝධනය මේ පනත අපිට වැදගත් වෙනවා. ඒ වගේම ඉදිරියේදී සයිබර් සිකියුරිටි පනත, එහෙම නැත්නම් ඩිජිටල් ආරක්ෂණ පනත එනවා. ඒතර මේ පනත් කීපයක් එනවා මේ ඩිජිටල් කරණයට අපේ රට ලක්වීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන හදාගන්න. ඒ වගේම අපි දන්නවා ඩිජිටල් ආර්ථිකයට යන ආරම්භක ව්‍යාපාර ස්ටාර්ට්අප්ස් ඒව සඳහාත් අවශ්‍ය කරන නීතිමය තත්ත්වයන් අපේ රටේ මේ වෙනකොට සකස් වෙලා නැහැ. අපිට සතුටුයි දැනගන්න ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නැත්නම් ඩිජිටල් අමාත්‍යාංශය මේ වෙනකොට ඒ කර්මාන්තයට අවශ්‍ය කරන නීති වෙනස් කිරීම සඳහා අවශ්‍ය කරන වැඩ කටයුතු කරමින් යනවා. ඒතර දැන් මේ රජය වේගෙන් සිද්ධ කරගෙන යන්නේ මේ දක්වා ඩිජිටල් ආර්ථිකයේ පිම්මක් ගන්න බැරි වෙලා හිටපු රට.
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරුණීය ජාමතිතුමනි.
බොහොම ස්තුතියි. මේ දක්වා රජයේ ඩිජිටල් කරණයට ලක් කරගන්න බැරි වෙච්ච රට, මේ දක්වා අපේ කර්මාන්ත ව්‍යාපාර ඩිජිටල් කරණයට ලක් කරගන්න බැරි වෙලා හිටපු රට, ඒ අවශ්‍ය කරන මූලික පදනම වේගෙන් සකස් කරන. ඉතින් මම හිතනවා මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැන් අපි දකින්න ඕනේ ආර්ථිකය ශක්තිමත් ඉස්සරහට යනවා, ආණ්ඩුව කාර්යක්ෂම ඉස්සරහට යනවා, වංචා දූෂණ වලට වැරදිකරුවන් වෙනවා, ඩිජිටල් තාක්ෂණය වේගෙන් එනවා, ආයේ කවදාවත් හොරකම් කරන්න බැරි සිස්ටම් එකක් මේ ආණ්ඩුව හදාගෙන යනවා. ආයේ හොරකම් කරන්න බැරි සිස්ටම් එකක් ඩිජිටල් ක්‍රමය හරහා අපි හදන් ගියාම ඒකෙන් සහතික වෙනවා මේ ඉදිරිපෙළ ඉන්න මන්ත්‍රීවරු කාටවත් ආයේ මේ දේශපාලනයට එන්න බෑ කියලා. මොකද ඔබතුමාලා දේශපාලනේ රැඳුනේම හොරකමත් එක්ක, රැඳුනේම පගාත් එක්ක, රැඳුනේම කොමිස් එක්ක, රැඳුනේම ඩිජිටල් ක්‍රමයේ තිබෙන්නේ නැති නිසා. මොකද ඩිජිටල් කරණය හරහා එන විනිවිදභාවය, කාර්යක්ෂමතාවය සහ ඔඩිටබිලිටි එක. දැන් අපි ෆයිල් හොය හොයා ඔබතුමාලා කල්යන්නේ ඔබතුමාලා කූඩු ඇතුළට දාන ඩිජිටල් කරණය නොතිබිච්ච නිසා. දැන් ඩිජිටල් කරණය තිබ්බනම් රාජ්‍යයේ පද්ධතිය ඇතුළත අපිට කෝපා වගේ කමිටු ඉතාමත් වේගෙන් පරේෂණ කරලා ඉවර කරගන්න තිබ්බා. එහෙනම් ඇත්තටම ඔක්කොම ඇතුලේ. දැන් මෙතන හිස්නේ මේ කට්ටියම ඇතුලේ ඩිජිටල් කරණය ලංකාවේ තිබ්බන වේගේ. ඒ නිසා අපි මේ පද්ධතිය අවුරුදු දෙක තුනක් ඇතුළට දැම්මම ආයේ ওই දේශපාලනේ හාන්සි. ඒ කියන්නේ ওই දේශපාලනේට ආයේ මහ පොළවේ තැනක් නැහැ. මොකද ওই දේශපාලනේ රැඳුනේම මහජන මුදල් අවභාවිතා කරනවා. ඒ නිසා අපි සංස්කෘතියක් විදියට වංචාව දූෂණයට විරුද්ධ දේශපාලන ව්‍යාපාරයක් වගේම අපි හදනවා පද්ධතියක්, අපි හදනවා සිස්ටම් එකක්. මින් පස්සේ අපිට වඩා හොඳ අය පමණක් මේ රට පාලනය කරන්න පුළුවන්. අපේ රටේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා නොවන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරන්න පුළුවන්, ඵලදායිතාව වැඩි කරන්න පුළුවන් ඩිජිටල් ආර්ථිකයක් ඇති කරගනිමින් ඩිජිටල් කර්මාන්තයේ ඩොලර් බිලියන 5කට ගෙනියන පදනම දානවා. ඉතින් ඒ නිසා අපි හිතනවා විපක්ෂයේ මන්ත්‍රීවරු මේකට සහාය දීලා රටක් විදියට, රටේ පුරවැසියෝ විදියට මේකට දායක වෙයි කියලා. බොහොම ස්තුතියි.